Honorable M.A. Sumantiran, you have 17 minutes.
Thank you, Honorable Member in the chair today. The budget presented by the Minister of Finance, who also happens to be the President, is ending today the second reading debate. I have consistently recorded my opposition to Minister of Finance being the President from 2010 onwards in this House. Whenever the President in his capacity has presented a budget, I have recorded that protest, and I wish to record that today as well. When a person who is not a member of this House presents the budget or is the Minister of Finance, that seriously curtails this House's ability to be in total control of public finance as the Constitution stipulates in Article 148. This also exposes another thing this time, and that is there is a 21st Amendment to the Constitution that was brought, said to be going back to the 19th Amendment, that is doing away with the 20th Amendment. And as we pointed out during that debate, it doesn't really do that. Under the 19th Amendment to the Constitution, the President could not hold any ministries, not even the Ministry of Defense. For the tenure of that President at that time, personal to him, to President Maithripala Sirisena, three named ministries were permitted in the transitional provision. Thereafter, the President could not hold any ministries. But now, the President actually can hold any number of ministries. In fact, he can hold all the ministries. So this is another occasion on which we can expose that lie to the country that some reform was made, that executive powers were curtailed through the 21st Amendment. No such thing was done. Even the one positive thing that is being touted is the re-establishment of the Constitutional Council. That also we pointed out. He is a political body. He is not the 17th Amendment Constitutional Council. More members are from this House, which makes it political. And that body is tasked with the appointment of, amongst others, independent commissions. And in the last couple of days, we found how the supposed independent commission chairman have behaved. We saw the National Police Commission chairman going to the VIP lounge to receive a person who was chased out of this country for fraud, for large-scale corruption. And who else but the chairman of the National Police Commission is there bowing in two and welcoming him back. A few days before that, we heard the chairman of the Office of Missing Persons saying that only a few people went missing and all of them are living abroad. Now that very office was established to investigate missing persons. And the government commissions, there are many. All of those commissions have reported that over 20,000 people have gone missing. That's a conservative number. And the chairman of the office that is appointed, supposedly an independent office, says nobody has gone missing. And then the Honorable Minister of Justice explains and says, no, he is wrong because he has not understood the government's priority. The government has prioritized reconciliation measures which must deal with the issue of disappearance also, and unfortunately this chairman does not seem to know that. Now that creates another problem. Why should an independent office chairman know what the government's priorities are? If he is independent, why should he comply with what the government wants to do today? The government will not want to do that tomorrow. Government changes its mind day to day. But if this is an independent office, he has been tasked by law to make investigations into the several tens of thousands of disappearances in the country, and this is what he says. So, this 21st Amendment was just an eyewash, really did not make anything independent in this country, nor did it strip the president of any executive powers. That said, let me turn to the budget proposals. I want to concentrate on one matter, and that is with regard to the EPF. EPF is Sri Lanka's single largest fund. This fund has been dipped into, and there are serious allegations of fraud and corruption in the way investments have been made out of this fund. There have been 5 forensic audits conducted, but no action has been taken to date. The last annual report of this fund is 2016. Forensic audits have revealed massive frauds into earnings and savings by the working force of this country, and not a muscle has been moved. Nothing to date has happened with regard to taking action on this. I'm highlighting this because the economic crisis that we are facing in this country is primarily due to corruption. Primarily due to corruption. And that is why the IMF in its report said there are corruption susceptibilities, and that is one of the challenges for the IMF implementing its program in this country. The president or the finance minister in his budget speech said that will be dealt with, corruption issues. But where? Nothing has been done. The other issue is with regard to the office of the Attorney General, who advises the government, who appears on behalf of the government, who defends the government even when the Right to Information Commission orders the central bank to divulge certain information. The central bank appeals and the Attorney General appears. Now these are public funds. These are monies of the people of this country. There is absolutely no transparency. Evidently, large scale corruption and fraud, and all that is covered up by the government, by the central bank, by the EPF, and the Attorney General gives absolute sanction to cover it up. Now, with that background, how do we get out of this economic crisis? The government pays lip service, but every action of the government says the opposite, demonstrates the opposite. Earlier this morning, Honorable Anurakumar Sanayaka cited the case of a minister who asked an ambassador for a bribe. That was reported. He was suspended from the cabinet, and he got a committee of his choice appointed, which exonerated him, and he is back in the cabinet. Now, to add insult to injury, that very minister has been appointed as the president's nominee on the Constitutional Council. Constitutional Council, which is supposed to appoint independent commissions. Handpicked, because there is no one who is up to that mark in the cabinet. No, who has the brass to go and ask an ambassador for a bribe? I suppose the other ministers are a little less corrupt. So you have to pick the most corrupt to appoint to the Constitutional Council. You have a convicted extortionist as the chief government whip. A convicted extortionist. So, how do we then tell either the IMF or anyone else that we are dealing with corruption? The government has really no intention of doing any of that sort. The president has no intention. These are the president's appointments. So, you say one thing, but you do just the opposite. There is a book written by V.P. Vitachi, a small blue-colour book I have read some time ago, on President Jayawardena's conduct. It's called Sri Lanka, What Went Wrong? And Mr. Vitachi coins a word and calls it plonking. He says President Jayawardena will say, I am turning right. This is the right way to go. I am turning right now. And he will turn left. All the time insisting, while traveling left, he will all the time insist, no, I am traveling right. That is plonking. Now, the incumbent president learnt his political lessons from President Jayawardena. And one wonders whether that is what he is now practicing. Saying we are dealing with corruption, but doing the very opposite to what will eradicate corruption. The Tamil National Alliance parliamentary group met today, and we took certain decision with regard to this budget. We have highlighted various shortcomings, matters that are contrary to the well-being of this country, particularly the high percentage of allocations to the defense sector. The country's economy is contracting. Various fundamental service sectors,
Honorable Member, you have 2 minutes.
Thank you. Are contracting, are reducing. Whilst in the last 2 years, the allocation to the defense sector has increased by 12%. 12%. Now, this is not just salaries and recurrent expenditure that is necessary. You must only go visit one of the camps to see the high life that goes on there. To test it out, a few days ago, I went with the president and had lunch at the Vavuniya Air Force Camp. the lunch is of a standard that's higher than what you can get in a 7-star hotel. Nothing has come down. No one wants to touch that. The ceramicware, the food, everything. Nobody wants to touch that. You're telling the country, reduce. 70% of our people have dropped one meal. 50,000 children are in danger of malnutrition. Government might deny it, but those are the real facts. And you want to keep the military happy. You don't want to upset them. So that you can suppress dissent, so that you can suppress people who protest that they don't have food to eat. Now, all of this is there, and at a time like this, one would have expected a program through this budget to lift this country out of the economic crisis, and that is not there. So we are opposed to this budget. But for one reason, we took a decision today not to cast our vote in opposition. I'm concluding.
Honorable, please wind up.
Yes, that is due to the reason that the president has in the last couple of days repeatedly said that he is taking steps to resolve the long-standing Tamil national question. Although we are skeptical, it's not because we trust it, but we don't want to be blamed for opposing a president when he says, I want to solve this, come let's sit down and talk.
Please find
out. So for that very reason, we will today not cast our vote against this budget. Thank you.
Thank you very much. Garu Tushara Indunil Amarasena Mattuma Batumata Vinadi Da Hataraka Kalyaktiyana.
Babasuki Garu Mulasana Mantutumani Nidahas Lankave Hatta Hataravini Ayavaya Bankolot Lankave Palavini Ayavaya Lankave Kisima Ayavaya Kiyana Vareka ජනතාවගේ සංවේදනයට සැලකිල්ලට පාත්‍ර නොවුණු පළවෙනි අයවැයට අද අපි මුණ දෙමින් ඉන්නවා. දැන් අපි මන්ත්‍රීතුමනි අපි වෙනදාර දකින්නකොට සාමාන්‍යයෙන් අයවැය කියපුවාම මිනිස්සු උනන්දුයි. රේඩියෝ එකක් ගාව, ටීවී එකක් ගාව, පුවත්පතක් එක්ක මිනිස්සු බලන් ඉන්නවා මොනවද ලැබෙන සහනයන්, මොනවද අපිට ලැබෙන්නේ, මොනවද අපිට අහිමි වෙන්නේ. එහෙම කිසිම අරමුණක්, සැලසුමක්, උනන්දුවක් නැති අයවැයකට තමයි ඒ විවාදයකට තමයි අද අපි සහභාගී වෙලා ඉන්නේ. රට වටේම මූද තියෙන ආගන්තුක සත්කාරය අතින් ඉතාමත්ම විශිෂ්ට තැනක ඉන්න, අධ්‍යාපනය අතින් අපි ලෝකේ පුරා ඉමහත් කීර්තියක් තියාගෙන ඉන්න, විවිධාකාරයෙන් අපි ඉස්සරහින් ඉන්න රටක අද මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කාලකන්නේ ඇටයක් බවට පත්වලා තියෙන අවස්ථාවක තමයි මේ විකෘති ආණ්ඩුවක මේ විකෘති අයවැයක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට මොනවද මේක අරමුණු විය යුතු වන්නේ? එතකොට බංකොලොත් භාවයෙන් රට මුදවාගන්නේ කොහොමද? මේ අයවැය ලේඛනය තුළ අපි කතා කළ යුතු වෙනවා. ඊගාවට ආර්ථිකය හැකිලීම, සංකෝචනය වීම වළක්වන්නේ කොහොමද? අපි මේ අයවැය විවාදය තුළ අපි අපේ අවධානයට යොමු කරන්න ඕනේ. ජන ජීවිතයේ යළි ගොඩනගන්නේ කොහොමද? මෙන්න මේ කාරණා අපි කතා කරන්න ඕනේ. හැබැයි මේ අයවැය ලේඛනය තුළ අපි දකින්නේ නැහැ මේ විකෘති ආණ්ඩුවේ විනාශ වෙච්ච ආර්ථිකයක මේක සම්ප්‍රදායක එළියවිල්ලක් හැටියට විතරයි අපි දකින්නේ. මේකේ ඉලක්කම් අඩුයි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. මේකේ හුදෙක් සංකල්පනාව හැටියට, හුදෙක් අර මනසට ඇති වෙච්ච සිතිවිලි ටිකක් තමයි අර හැමදාම අවුරුද්දෙන් අවුරුද්ද, අවුරුද්දෙන් අවුරුද්ද දාන සංකල්පනාත්මක ලියවිල්ලක් හැටියට තමයි අපි මේ ලේඛනය දකින්නේ. ඒකට ආයෝජන අවස්ථා ගැන කතා කරනවා. අපි දන්නවා දැන් මේනකොට ඩීසල් පාරිභෝජනය 50%කින් අඩු වෙලා, ගෑස් පාරිභෝජනය 25%කින් අඩු වෙලා, මේක දැන් ආය ආපහු තත්ත්වය යථා තත්ත්වයට එනවා කියලා තමයි සමහරු මේ ගැන උදඟනන්නේ. නෑ, දැන් මේ ඩීසල් ටික පාවිච්චි කරන්න, ගෑස් ටික ගන්න, පෙට්‍රල් ටික ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. මිනිස්සු සංකෝචනය වෙලා, මිනිස්සුන්ගේ ආර්ථිකය සංකෝචනය වෙලා. ඉතින් මේක මං හිතන්නේ සුභවාදී පැත්තක්ද, ධනවාදී පැත්තක්ද කියලා මේකට කවි ගී ප්‍රශස්ති ගයනවා නම් මේකත් අපේ අවාසනාවක හැටියට මම කියනවා. ඒතොර අනුර කුමාර දිසානායක මහත්තයා අද උදේ කතා කරුවා
හැතේ හැතේ ආර්ථික ක්‍රමය ගැන විශාල දෝෂාරෝපණයක් කළා. ආර්ථික ප්‍රතිසංස්කරණ ඕනේ කියලා කිව්වා. එතකොට රාජ්‍ය තන්ත්‍රය හකුලන්න ඕනේ කියලා කිව්වා. එතකොට ඕන තමයි, අපි කියන්නේ ඕන තමයි. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ එහෙම කියලා දැන් මෙවට විරුද්ධව ඒ රාජ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න ඕන කියපුවාම මෙවා එළියට ගිහිල්ලා මෙවා වෘත්තීය සමිති වලින් හැමතැනකම මහජනතාව අතර මෙවා විවේචනය කරනවා. එතකොට මෙවට තියෙන විසඳුම එතුමා කියන්නේ නැහැ. ඉතින් එක්කම එතුමා කියනවා සමාජය වෙනස් විය යුතුයිලු, ආකල්ප මේ වෙනසක් ඇති විය යුතුයිලු. මේ දැන් මේ ක්ෂණිකව තියෙන තත්ත්වයට දශක ගණනාවක ව්‍යාපෘති යෝජනා කරලා හරියන්නේ නැහැ. මම ඒකත් කියන්න ඕනේ. එතකොට මාස 6කින් ආර්ථිකය හදනවා කියලා කියපු අනුර කුමාර දිසානායක මහත්තයා දශක ගණනාවකින් ආකල්ප වෙනස් වෙන්න ඕනලු, ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕනලු, දශක ගණනාවක දීර්ඝකාලීන ප්‍රතිපත්ති කතා කරනවා. ඉතින් මේවටත් අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා. මේවත් නෙමෙයි විසඳුම් කියන කාරණේ අපි කියනවා. ඇත්තටම අපි එකඟ වෙනවා, ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි, රිෆෝම් කළ යුතුයි. හැබැයි ඒ ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් බිඳ වැටෙන, ඒ හරහා කඩා වැටෙන ප්‍රජාවන්ට, සේවකයන්ට, කම්කරුවන්ට යම් සහන ලබා දීමේ වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. හැබැයි මේ කටයුතු තුළ එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි දැක්කාර ඊජිප්තුව වගේ රටවල් වල ඒගොල්ලෝ පෙට්‍රල් වල බිඳ වැඩි කරනවා නම් ඒ හරහා බිඳ වැටෙන අසරණ භාවයට පත් වෙන අයට සබ්සිඩි එකක් දීලා තමයි පෙට්‍රල් වල බිඳ වැඩි කරන්නේ. එතකොට මේ හරහා යන දීවරින්ද යම් කිසි ගැටලුවක් වෙනවනම් ඒ හරහා ඒ අයට අවශ්‍ය වෙන සහයෝගයක් දීලා තමයි මිල වැඩි කරන්නේ. දැන් අපි දකිනවා අපේ තියෙන මේ බදු ක්‍රමයේ හැටියට V8 එකක් පාවිච්චි කරන පුද්ගලයෙක් ඩීසල් ලීටර 300ක් ගහනවනම් ඒ ඩීසල් ලීටර 300ෙන් ඔහුට රුපියල් 100ක් වැඩිපුර ගෙවන්න වෙනවනම් ඔහු රුපියල් 30,000ක ලාභයක් ගන්නවා. මෝටරසයිකලයක් පාවිච්චි කරන පුද්ගලයෙක් ලීටර 3ක් ගහනවනම් ඔහුට හම්බෙන්නේ ලාභයෙන් රුපියල් 300යි. ඉතින් ඒ නිසා මේකේ ධනපතියන්ට වැඩි ලාභයක් සැලසෙන, දුප්පතුන්ට අහිංසකයන්ට අඩු ලාභයක් සැලසෙන මේ බදු ප්‍රතිපත්ති අපි තවමත් වෙනස් කළේ නැත්නම් මම හිතන්නේ මේවා අපිට ඉස්සරහට අරගෙන යන්න බෑ කියන කාරණේ අපි කියනවා. ඉතින් ඒකම ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, දැන් මේ දත්ත බොරු කිරීමේ කලාව මේක මේ පීබී ජයසුන්දරලා අජිත් නිවාත් කප්රාල්ලාගේ කාලේ ඉඳලම බොහොම ප්‍රසිද්ධයි. දත්ත බොරු කිරීමේ කලාව, මහ බැංකු වාර්තාවල ආර්ථික වර්ධන අනුපාතයේ දළජාතික නිෂ්පාදනය, මේවා හැමදාම අපිට බොරු කරමින් යට ගහමින් තමයි මේවා අරගෙන ආවේ. අදටත් කියනවා දැන් මේ ආර්ථිකය නැවත පණ ගැහෙනවලු, නැගිටිනවලු, දැන් මේක යථා තත්ත්වයට පත් වෙමින් ඉන්නවා කියලා දැන් ඔය මනෝෂ රණායකාර මහත්තයා එහෙම කියනවා. ඒ කුලියට කවි කියන්න ගිහිල්ලා එන කවියෝ, ඒක වැඩක් නැහැ. එතකොට ලෝක බැංකුව කියනවා 2021ට සාපේක්ෂව 2022 මේ ආර්ථිකය 9.2%කින් සංකෝචනය වෙනවා කියනවා. එතකොට ආසියානු සංවර්ධන බැංකුව කියනවා 8.8%කින් මේ වසරේ මේ ආර්ථිකය සංකෝචනය වෙනවා කියනවා. බාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙලා විශාල උද්ධමනයකට අපිට යන්න ඕනලා කියනවා. හැබැයි මෙයාලා මොනවද කියනවා, දැන් මේ ආර්ථිකය යහපත්, මේවා නැගිටිනවා. මොන පිස්සුද, මොන පිස්සුද, මේක මේ නිකන් නිශ්චල වෙච්ච අහසක් වගේ. නිශ්චල වෙච්ච අහස භයානකයි. කොයි වෙලාවෙ වහින්න, කොයි වෙලාවෙ අකුරු ගහන්න, කොයි වෙලාවෙ හෙන පුපුරයිද කියන්න බෑ. නිශ්චල මුහුදක් වගේ, නිසල ජලය ගැඹුරුයි කියලා කියන එක භයානකයි. ඒ නිසා අපි කියනවා දැන් මේ වෙනකොට බැංකුවල පොලිය 30%ට ඉහළ ගිහිල්ලා තියෙනවා. ලීසින් වාරිකය 40% දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. කොහොමද එතකොට මේ ආර්ථිකයේ ප්‍රසාරණය වෙන්නේ? එතකොට මේ ලීසින් එකක් ගන්න නැහැ මිනිස්සු, තමන්ගේ තියෙන ණය මුදලක් ගන්න නැහැ. කොහොමද එතකොට ඒ ආයෝජනයක් සිද්ධ වෙන්නේ? අපි දකිනවා දැන් මේ වගේම බංගලොත් වෙච්ච රටක් තමයි ලෙබනන් රට. ලෙබනන් රටේ දැන් මේනකොට විශාල බැංකු ප්‍රමාණයක් වහලා මිනිස්සුන්ගේ එකවුන්ට්ස් වල සල්ලි තියෙනවා. හැබැයි ඒ එකවුන්ට් වලින් සල්ලි ගන්න බෑ ඒ මිනිස්සුන්ට. බැංකු වහලා බැංකු වල සල්ලි නැහැ. පෙට් කාඩ් දාලා සල්ලි ගන්න බෑ. ඒ මැෂින් තියෙනවා, ඒ කුටි තියෙනවා, ඒවට දැම්මට සල්ලි නැහැ. ඒ රටේ නිසි පාලනයක් නැහැ. සම්පූර්ණයෙන් ආර්ථික යාන්ත්‍රණය කඩා වැටිලා මේ අපි මේ ආගාධයේ ඉඳලා තවත් මේ බොරු ආටෝප සාටෝප යොදමින් අපි යන්නේ එතෙන්ටද කියන භයානක කාරණේ මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ. එතකොට දැන් මේගොල්ලෝ කියනවා අපිට සහාය දෙන්නලු. දැන් අපි අහන මොනවටද අපි සහාය දෙන්නේ? දැන් එතකොට කෝ මන්ද පෝෂණය වෙනුවෙන් විසඳුම්? අර අහිංසක පාසල් දරුවන්ගේ ආහාර වේලට වියදම් කරන මුදල තවමත් රුපියල් 60යි නම් කෝ මන්ද පෝෂණය සඳහා අවශ්‍ය වෙන විසඳුම්? කෝ උද්දමනය පාලනය කිරීම සඳහා අවශ්‍ය වෙන විසඳුම්? කෝ අධ්‍යාපනය සඳහා ලබා දෙන විසඳුම්. දැන් මේ හරියට මහ ලොකුට කෑ ගහනවා මේ ගුරුවරියෝ සාරි අධ්‍යයනද රෙද්ද අධ්‍යයනද මේ එහෙම ප්‍රශ්නයක්. මම කියන්න කැමති රෙද්ද නෙමේ අධ්‍යාපනයේ තියෙන්නේ. අධ්‍යාපනයේ තියෙන්නේ ගුරුවරයාගේ තියෙන කැපවීම මත. ඒ නිසා අපිට ඒ ඒ ඒ ඒ රෙදි ගැන කතා කරලා වැඩක් නැහැ. අධ්‍යාපනයට අවශ්‍ය වෙන පහසුකම් ඒ පහසුකම් ටික සපයන්නේ නැතුව ගුරුවරියන් මේ සාරියද රෙද්දද ගැන කතා කරලා වැඩක් නැහැ කියන කාරණේත් මේ අවස්ථාවේදී කියනවා. එතකොට කෝ සෞඛ්‍ය සඳහා අවශ්‍ය වෙන විසඳුම්. එතකොට මේ විසඳුම් නැතුව ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අපි මේකට සහාය දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි මේ වෙලාවේදී අපි අහන්න ඕනේ. වියදම් කළමනාකරණය කරන්නලු. හොඳයි, ඒක හොඳ දෙයක්. වියදම් කළමනාකරණය කළ යුතුයි. හැබැයි මෙහෙම කියන්නේ මේ රටේ වියදම් වැඩි කරපු මේ රටේ ආදායම් තමන්ගේ තියෙන ගොන් තීන්දු නිසා අඩු කරගත්ත කණ්ඩායම් තමයි අපිට කියන්නේ වියදම් කළමනාකරණය කරන්නලු. ඒකෝට රාජ්‍ය ආයතන පුරවන්න කිව්වේ අපිද? අතිවිශාල වශයෙන් රාජ්‍ය සේවක ආයතන පාඩුපිට පාඩු ලබන විදිහට පුරවන්න කිව්වේ අපිද? එතකොට පළක් නැති ව්‍යාපෘති ඔය මත්තල ගුවන්තොටුපළ වරාය නෙළුම් කුළුණ නෙළුම් පොකුණ අර සම්මන්ත්‍රණ ශාලා ඒ වගේ පළක් නැති සුදු අලි වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කිව්වේ අපිද කියන එක මම අහනවා. එතකොට ගජමිතුරන්ට සහන දෙන්න ඕන නිසා අපේ රටේ බදු ආදායම අහිමි කරගත්තේ අපිද? ඒ සීනි වලට පොල් තැල් වලට ඇන්ටිජන් වලට මේ සියලුම දේවල් වලින් බදු ආදායම අඩු කරගත්තේ අපිද කියන කාරණේ මේ අවස්ථාවේදී අපි කියනවා. හැබැයි දැන් අපිට කියනවා ආදායම් වැඩි කරගන්න, වියදම් අඩු කරගන්න මෙහෙම උපදෙස් දෙන අය. මේ කිසිම දෙයකට වගකීමක් නැතුව මේ කිසිම දෙයකට වගකිය යුතු නැති මේ ආර්ථික ක්‍රියාවලිය නිසා විනාශයට අගතියටපත් වෙලා ඉන්න ජනතාවගෙන් බදු ගහන්න හදන ගමන් අපි දැක්කා මේකේ ආර්ථික ඝාතකයෙක් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනේ මේ පෙරේද කටුනායකින් ආව ගුවන්තොටුපළට. කවුද ආවේ? බැසිල් රාජපක්ෂ ශ්‍රීමතානෝ. අපි දැක්ක මේ අර මේ රට ජාතිය ආගම ගැන උන්මාදයෙන් කතා කරන සිංහ සැයාවෙන් කතා කරන මේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් ඉන්න විශාල මැතිහත්වරු පිරිසක් කුක්කො ටිකක් වගේ ගිහිල්ලා අර ද්විත්ව පුරවැසියට වැඳපු හැටි, ආයිබුවන් කියපු හැටි, කතා කරපු හැටි, දෙකට නැමිච්ච හැටි අපි දැක්කා. මේක මහ ලොකු හපංකමක් හැටියට මේ අය දකිනවනම් මේ අයගේ බුද්ධිය ගැන අපිට කනගාටුයි. රට යන්තම් සංසුන් වෙලා ඉන්නවා. දැන් අපිට ආය අර කපුටුකාක් කපුටුකාක් සද්ද ඇහෙන්නේ නැහැ. දැන් ආය ආපහු බැසිල් රාජපක්ෂ කියන ඒ චෞරය ගැන රටේ ජනතාවට අමතකලා ඉන්නවා. දැන් මේ අර මිහිඳු හාමුදුරුවෝ වැඩිය වගේ මහා කුසලානයක් අරගෙන රටට ජයග්‍රහණයක් අරගෙන මහා වීරයෙක් රටට බැස්සා වගේ කරුණායක ගුවන්තොටුපළට ගිහිල්ලා මේ හාදෝ ටික මම දැක්ක බැසිල් රාජපක්ෂ වන්දනා කරන හැටි. එතකොට මේ ආර්ථිකය විනාශ කරපු, ඔව් තමුන් නාශ කරපියා ඉන්නවා, මේ ආර්ථිකය විනාශ කරපු, මේ ආර්ථිකය ඝාතනය කරපු, මේ රටේ ජනතාවට යන එනම නැති කරපු, ළමයින්ට දරුවන්ට කිරිබිරිදිය බේත්තික කිසිම දෙයක් නැති කරපු, හුස්ම ගන්න බැරි කරපු මේ ආර්ථික ඝාතකයා ගාවට ගිහිල්ලා මේ ඉන්න මේ බඩු ටික වැඳ වැටිච්ච හැටි අපි දැක්කා. එතකොට මේ ආර්ථිකය ඝාතනය කරපුන්ට මල් මාලා දාලා පුද පූජා කරනවා. මේ අපේ අහිංසක ජනතාවට සම්පූර්ණයෙන් බදු පිට බදු ගහනවා. එතකොට මෙව්වටද අපි සහාය දෙන්න ඕන කියන එක කියනවා. එතකොට මහින්ද රාජපක්ෂ මහතුමා දැන් මේ ඊයේ අපි දැක්කා කියනවා දැන් යහපාලන ආණ්ඩුවෙන් ගත්තු ණය හින්දලෝ දැන් මේ ආර්ථිකය බංකොලොත් වෙලා තියෙන්නේ. ඉතින් දෙයියනේක මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට කියලා හරියට ඔක මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්න ඕන තමුන්නාසලා සියරම දෙනවා කට්ටියම එකතු වෙලා දැන් තමුන්නාසලා පත් කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔක කියන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයානේ යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැතිවරයා. එතකොට සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ යහපාල ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් විතරනේ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ වරප්‍රසාද ලැබපු ඇමතිවරයෙක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ කුඩම්මගේ සැලකිලි ලැබපු පැත්තකටලා බැටකාපු ඇමතිවරයෙක්. එතකොට ඒ ඇමතිවරයා මේකට වා කියන්න ඕන. එහෙනම් ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා පොහොට්ටුවට ගියානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරපු වැඩ පොහොට්ටුවට ගියාට පස්සේ පිළිගන්න ඕනද? එහෙම නැති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තාත්තා ඩී.ඒ. රාජපක්ෂ බණ්ඩාරනායක මහත්තයා යනකොට එයාගේ පිටිපස්සෙන් ගියානේ. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණ හැම පක්ෂයක්ම පිටිපස්සෙන් යන්නේ. එතකොට තමන් කලින් හිටපු තැන කරපු එවුන් වැරදි ඊගාවට අනිත් පැත්තට ආපහම වග කියන්න ඕනද? ඒ නිසා අපි කියනවා කරුණාකරලා මහින්ද රාජපක්ෂ මහත්තයාට ප්‍රශ්නයක් තියෙනවනම් ඒක කරුණාකරලා තමන්ගේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අහන්න කියන එකත් මම මේ අවස්ථාවේදී කියනවා. එතකොට මේ අවස්ථාවේදී අපි දැක්කා දැන් මට මේ මෙතන තිබෙච්ච හොඳම විහිළුව මනුෂ්‍ය නානායක්කාර ඇමතිතුමා හරින් ප්‍රාන්ද ඇමතිතුමා අර පුටු බේලියේ පිටිපස්සේ දැන් එතුමන්ලා බොහොම ආරූඪ සම්පන්නව ඉඳගෙන ඉන්නවා. අනේ අර රෝහිත අපේ ගුණවර්ධන මහත්තයා හැම හිතගෙන ලියුම් වගේක් අස්සම් කරගන්නවා. මේ දැන් මීට පැය භාගයකට
සමාන කාලය අවසානයි කතා අවසන්
කරනවා. මේ මේගොල්ලෝ හදපු ආණ්ඩුව ඉමහත් බලාපොරොත්තු දීගෙන 69 ලක්ෂයක් ඡන්ද දීලා පත් කරපු ආණ්ඩුව මේ පත් කරපු ආණ්ඩුවේ මනුෂ්‍ය නානායක්කාරලගෙන් අපේ බඩුමේ හරියට ප්‍රනන්දුලාගෙන් අර
ලියුම්
අස්සම් කරනවා. හරි මට තප්පරතියක් දෙන්න මම අවසන් කරනවා. ගරු මූලාසනයේ මන්ත්‍රී මේ අයවැය අද සමහල්ලාවට ජයග්‍රහණය කරයි. හැබැයි මේ අයවැය ජයග්‍රහණය කරන්නේ තමන්ගේ මන්ත්‍රීකම් ටික බේරගන්න, තමන්ගේ ඇමතිකම් ටික බේරගන්න, අද හෙට ගෙදර යන්න අකමැති උන් ටිකක් මිසක් මේ අයවැයට පක්ෂව ඡන්දේ දෙන්නේ. මේ රටේ ජනතාවට මොන දේ වුණත් මොන විදිහට කළුණත් ඒකට කමන්නේ නැහැ. තමන්ගේ මන්ත්‍රීකම බේරගන්න, තමන්ගේ ඇමතිකම බේරගන්න කටුලෙව කරන බඩු ටිකක් ගියේ ඡන්දෙන් අද මේ අයවැය ජයග්‍රහණය කරයි. ඒකට කමක් නැහැ.
හරිම් ප්‍රනාන්ද මැතිතුමා ඔබතුමාට විනාඩි 27ක කාලයක් තියෙනවා.
ගරු මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි, මයිදනවා ලංකාවේ පළවෙනි පාරට මගේ මිත්‍රයා තුසාර ඉන්ද්‍රවිල් මැතිතුමා කිව්වා වගේ බංකොලොත් වෙච්ච රටක අයවැයක් තමයි ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමාට සිදු වුනේ. මේක ඇත්ත. ඒක තර්කයක් නෑ. බංකොලොත් රටක අයවැයක් ඉදිරිපත් කරන්න කොන්දක් තිබ්බා කියන එක ඉස්සලාම මතක තියාගන්න. බංකොලොත් වෙච්ච රටක. මොකද අතට අඬගාලා දීපු වෙලාවේ අයියෝ හාන් එන්නම් තවටි එන්නම් වෙලාව බල්ලෙන්නම් නැකත් බල්ලෙන්නම් කියන විදිහට ඇඹරෙන්න ගිය මිනිහෙක් නෙමෙයි. මගේ මිත්‍රයා තුසාර ඉන්ද්‍රනිල් මැතිතුමා කතා කරා. මේ කතා කරපු ගමන් මට තේරුණේ ගරු මුලසුන ඔබවන මන්ත්‍රීතුමනි, ඉතිහාස පුරාවට නොවැම්බර් මාසේ අයවැයක් ගේනවා. විපක්ෂයේ අයවැය වැරදි කියනවා. ආණ්ඩු පක්ෂයේ අයවැය හොඳයි කියනවා. ආණ්ඩු පක්ෂයේ අයවැය දිනනවා. විපක්ෂයේ පරදිනවා. ඊට පස්සේ තේමේසට ගිහලා තේ බොනවා. හොඳට විහිළු කරගන්නවා. ෆොටෝ ගන්නවා. ගෙදර යනවා. මෙන්න මේක තමයි අයවැයේ ඉතිහාසය. හැබැයි ඒ ඉතිහාසය තුල මහ බැංකුවේ සල්ලි නැතිකොට මේ රටේ ආර්ථිකයේ බිඳුන වැටලා තියෙනකොට අයවැයක් ඉදිරිපත් කරනවා කියන්නේ තුසාර ඉන්ද්‍රනිල් මැතිතුමා ඔබතුමා කියන ඔය වාචාල කතා වගේ ලේසි දෙයක් නෙමෙයි. අන්න ඒකයි වෙනස. ඒ නිසා ගරු මුලසුන පොර මන්ත්‍රීතුමනි, මුදල් තියාගෙන හදපු අයවැයක් නෙමෙයි, ණය ගෙවා ගන්න බැරුව හදපු අයවැයක්. ණය ගෙවා ගන්න බැරුව අයවැයක්. නමේ කිව්වා පල්ලියට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ඉල්ලන්න ඕන. ඉතින් බොළඳයි කමන්නේ පොරද දෙන්න කමන්නේ. මිත්‍රයානි පර යාළුව මයික් ගේ දෙන්න. ආන්න මොකද්ද වාගේ පොයින්ට් ඕඩර් එක කියන්නේ?
සානිදුලි මැත්තමා මේ නම කිව්ව පළියට නෑ
පොයින්ට් ඕඩර්. අර මේ හරින් ප්‍රාන්දු ඇමතුමනි, දැන් ඔබ කිව්ව මට මේ වාචාල කට
කියන්න.
ඔබතුමා මේ අපේ පක්ෂේ දර ගන්නවා. ඒ ඒක
දැන් වා ඕම ගල්ලාරි ගොඩ එන්න පොඩ බලන්න කමක් නෑ. තමේ ගරු මුලසුන වර මන්ත්‍රීතුමනි, මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් අපි ගන්නවා ක්‍රෙඩිට් කාඩ් එක අපේ පළවෙනි රස්සාව අරගෙන. ක්‍රෙඩිට් කාඩ් එකට අපි ණය ගෙවන්නේ නැහැ. ඒතර අපි වැටෙනවා ක්‍රිබ් ලිස්ට් එකට. වැටුණාට පස්සේ ආයෙත් අපිට කවදාවත් ණයක් ගන්න බෑ. දැන් ලංකාව ඉන්නේ ඒ තත්ත්වේ. ලංකාවට ණයක් ගන්න බැරුව, ලංකාවේ ණය ගෙවන්නේ නැතුව අපිට හිතා ගන්න බැරුව ඉන්න තැනක තමයි මේ ආයුධයත් පැත්තලා තියෙන්නේ. දැන් අපිට හිනා වෙන්න හදනවා අපි වාසියකට ගියා කියලා. නෑ, අභියෝග බාර ගන්න බය නැති නිසා ගියා. අභියෝග බාර ගන්න බය නැති නිසා ගියා. හොඳ බලලා තියා. ගරු මුලසුන ඔබගේ මන්ත්‍රීතුමනි, රනිල් වික්‍රමසිංහ මහත්තයා තනි මන්ත්‍රී කෙනෙක්. එතුමාගේ කකුලෙන් අදිනවා වටේත් ඉන්නවා. නැතුව නෙමෙයි. ඒත් මේ ගේම ගහනවා කියන එක ඒ මේගොල්ලන්ට හිතාවත් ගන්න බැරි දෙයක්. මේ විපක්ෂය මං අහන එක දෙයක්. දැන් මගෙන් පස්සේ කතා කරන මගා මිත්‍ර නලින් බණ්ඩාර මැතිතුමා මේ අයවැය අවසාන කතාව කරනවා නම් දෙන්න මේකට මේ අයවැය මෙහෙම නෙමෙයි හදන්නේ. මේ අයවැය හදන්නේ අපි මෙහෙමයි. ලාභය ගේන්නේ මෙහෙමයි. වෙළඳ සේසනක් ගන්න මෙහෙමයි. මෙහෙම තමයි අපේ අපේ මුදල් සංචිත වැඩි කරගන්නේ මෙහෙමයි. කියපන්කෝ උත්තරයක්. උත්තරයක් නැතුව පුංචි කොනක ඇල්ලලා ඒකේ කෑ ගහනවා නම් ගලු මුරසොබ වඳුරුමේ ඇත්තම ලැජ්ජයි. දැන් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ පාරේ යනකොට වැඩක් කරගෙන යනකොට පාරේ වටේ ඉන්න නරිහු කිව්වට බල්ල පුරාගෙන පැන්නට රනිල් වික්‍රමසිංහ මහත්තයා හැරිලා ගල් දගහා ඉන්නේ නැහැ. එතුමා බාරගත් අභියෝගය එතුමා අරගෙන හරියට යන්න එතුමා කටයුතු කරනවා. ගරු මුරසොබ මන්ත්‍රීතුමනි මේ ඉතිහාසය දැන් අපිත් ආණ්ඩුවක හිටිය යාපාලනේ මේ කණ්ඩායමත් එක්ක මේ රටේ අපි ඔක්කොම මේකට වග කියන්න ඕන විපක්ෂය ඇතුළුව. ඒකයි මේ රටේම අපිත් ආණ්ඩු කරා අපිත් ආණ්ඩු කරා. ඒයි ඔබතුමා කරේ නැතුව ඇති. ඔබතුමා හිටියේ මලික් සමරු වික්‍රමත් එක්ක උඩනේ. ඒ නිසා ඔබතුමා ආණ්ඩු කරලා නැතුව ඇති. ඒ නිසා ගරු මුලසුන වුණ මන්ත්‍රීතුමනි දැන් මම කිව්වේ උඩ හිටියේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් උඩ හිටියේ කියලා. වෙන කොහෙවත් නෙවෙයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්. සාහනේ ඒව 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 චරිතයක් නෙවෙයි සාහනේ. ඒව නෑ ගරු ගරු මුලසුන වුණ මන්ත්‍රීතුමනි මේ රට ගරු මේ රටේ ගරු මුනුසුර මහවණු අන්තිමනි අපේ අවසාන ජයග්‍රහණය වෙන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි රටේ ණය ගෙවන රටේ ණය ගෙවන රටක් බවට පත් වෙන අපි පළිනි වාරිකය අපි එන අවුරුද්ද ගෙවන්න ඕනේ. ඒ වාරිකය ගෙවන්න පුළුවන් වෙන රටක් නිර්මාණය කිරීමයි අපේ යුතුකම වෙන්නේ. එනිසා මේ කර 225 වක් ගියන්න ඕනේ. එක්කෙනෙක් පිටින් යන්න බෑ. ගරු මුනුසුර මහවණු අන්තිම රනිල් වික්‍රමසිංහ මහත්තයා මොනවද කරේ කියලා අහනවා. මම මේ සජිබේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා හෘද සාක්ෂිය රට දියලා ආන්න අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා දියුරුන් දෙනකොට අර නොම්බරතිය මොකද මාකස් ප්‍රනාන්දු මාවතේ කාර්යාලේ දවස් පහක් හම්බ වෙලා ඉන්න අපි මොනවද කිව්වේ නිකමට හරි කවුරු හරි කෙක් අරගෙන තෙල් පොලිම ඇරලා ගෑස් ටික දුන්නොත් ආයෙත් අපිට බඩුම තමයි කියලා අපි කිව්වේ නැද්ද? අපි කතා කරේ නැද්ද? හෘද සාක්ෂිය රැකගම තට්ටු කරලා අහන්න. අපි එදා ඒක කිව්වේ නැද නැද්ද කියන එක ඔබතුමාලා අවංකව අහන්න. අපි කිව්වා නිකන් හරි රනිල් වික්‍රමසිංහ අරගෙන අපි මේකට කර දෙන්නේ නැතු ඉඳලා රනිල් වික්‍රමසිංහ තෙල් අරව මේව දුන්නොත් අපි විනාසයි කියලා කිව්වේ නැද්ද? නෑ අපි 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 අවංක වෙලා බලමු. ඊට පස්සේ අපේ නායකයන් අපි කිව්වා අපි ඕනේ නෑ පස් දෙනෙක්ව දෙන්න සහයෝගය දෙන්න රට වැටිලා ඉන්න වෙලාවක්. ගරු මුලසුන බෝර මන්ත්‍රීතුමනි අප්‍රේල් මාසේ මම හර්ෂදී සිල්වාගේ යහපැත් ඉඳලා කිව්වා අපි විවේචනය කරා මේ ආණ්ඩුව. ඒත් රට විවේචනය වෙලා වැටෙන්න දෙන්න බෑ. ගරු 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 මුලසුන බෝර මන්ත්‍රී දසුන් සානක ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. දැන් මම හිතනවා එයා හොඳයි කියලා හිතමුකෝ. මනුස්ස හිතනවා එයා හොඳ නැහැ කියලා. තව තේනුක හිතනවා එයා හොඳයි කියලා. තව කෙනෙක් කියනවා හොඳ නැහැ කියලා. හැබැයි එයා ලංකාවට ලෝක කුසලාන්ට ගාදී අපි ලංකාවේ නායකයා කියලා එයා පිළිගන්නවා. අන්න එහෙමයි රටකට ආදරේ නම් රටක් ඇතුළේ වැඩ කටයුතු වෙන්න ඕන විදිය එහෙමයි. සර් ගරු මුලසුන බොරු මන්ත්‍රීතුමනි මම තව එකක් කියන්නම්. රනිල් වික්‍රමසිංහ මහත්තයා පුංචි පුංචි කෑලි වලට කතා කරන්න පොලිසිය කවුරු හරි බෙල්ලෙන් ඇල්ලුවට ඒකට උත්තර දෙන්න ඕන රනිල් වික්‍රමසිංහ නෙමෙයි. තුව ක්‍රමවේදයක් හදනවා. රට ප්‍රතිපත්තියක් හදනවා. රාමුවක් හදනවා. මේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ මේ පාර්ලිමේන්තුව එතුමන්ට විතරයි කියන එක මුළු ලෝකෙම පිළිගන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි කරන්න ඕනේ රට හුස්ම ගන්න පොඩ්ඩක් ඉඳ දෙන්න. හුස්ම ගන්න ඉඳ දෙන්න නැතුව පෙරේත කමේ ඡන්දයක් 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 කියන්නේ ඇයි? ඇයි ඒ? රට ආදරේ නිසාද තමන්ගේ තනතුරු ඉක්මනට ලබාගෙන තමන්ගේ තනතුරෙන් වැජ වෙන්නද කියන මට නම් එක ලොකු විශ්වාසයක් තියෙනවා. හෙට ආණ්ඩුව දුන්නොත් මේක කරගන්න බෑ. කරගන්න විදියක් නැහැ. එහෙම අදහසක් නැහැ. දෙහෙම තිබුණා නම් එහෙම තිබුණා නම් අභියෝගය දා බාර ගන්නවා ගරු මුලසුරුම මන්ත්‍රීතුමනි. අපි හැමතැනම කියනවා ලංකාවට මේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි කියලා. මම කියන එක වැරදි. සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය නැහැ ලංකාව. ලංකාවේ තියෙන්නේ සුද්ධ ආදපු ග්‍රාම සේවකින් නම් ජනාධිපතිය දා යන ඔක්කොම කොටස් ටික ප්‍රාලය කොටස් වලට බෙදලා වසම් 14,000කට අධික ප්‍රමාණයකට බෙදලා ටෙන්ඩර් පරිපාටිද අරවද මේවද ක්‍රමේ හරි මිනිසුයි චේන්ජ් වෙන්න ඕනේ. දේශපාලඥයයි කියන්නේ ඕනේ. අපේ රටේ අරගලයට කෑ ගහලා අරගලයේ ඇතුලේ ඉඳලා හාඩ්වෙයාර් එකේ මුදලාලි 1200 ගන්න සිමෙන්ති කොටේ 3500 විකුණනවා නම් ත්‍රිවිල් එකේ මිනිස්සයා ගිහිල්ලා කෑ ගහලා අරගලයේ පෙට්‍රෝල් ටික හොරගම් කරලා 1500 විකුණනවා නම් සිස්ටම් චේන්ජ් බම්බුවා. අපේ චේන්ජ් එකක් වෙන්න ඕනේ. දේශපාලඥයා චේන්ජ් වෙන්න ඕනේ. හිතන විදිය වෙනස් වෙන්න ඕනේ. රජය සේවකය වෙනස් වෙන්න ඕනේ. පෞද්ගලිකංශ සේවකය වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා අපි අවුරුදු 74ක් මෙතනට වැටුනේ සිස්ටම් චේන්ජ් එකක් නිසා නෙමෙයි, අපේ චේන්ජ් එකක් නැති නිසායි. අපි ජාති විදියට, ආගම් විදියට, කුල විදියට හැම විදියටම බෙදිලා ඒ බෙදිච්ච නිසායි මේ පස්සේ තියෙන්නේ. අන්න ඒ නිසා අපි අපේ ආකල්ප වෙනස් කරගන්න මේක හරියන්නේ නැහැ ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි. මේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඕන තරම් මේකට සහයෝගය දෙන්න තිබ්බ හරිය අපි අවුරුද්දක් මේ රට ගොඩ දාලා දාමු. ඊට පස්සේ අපි ඡන්දයකට යමු. එච්චරයි. අවුරුද්දක් ගිහිල්ලා දැන් මේ දෙන්න බෑ කියපු තෙල් දැන් දෙන්නේ නැද්ද? දෙන්න බෑ කියපු ගෑස් දෙන්නේ නැද්ද? මම සංචාර කර්මාන්තය බාර ගන්නකොට ලංකාවට අන්තිම සුද්ධත් ලංකාවෙන් යන වෙලාවේ තමයි බාරගත්තේ. අන්තිම සුද්ධත් යනකොට මතක තියාගන්න. ඒ වෙලාවේ අර සරණාගතයෝ ගෙනිනවා වගේ ෆ්ලයිට් ලංකාවෙන් කැන්සල් වෙලා සුද්ධෝ එයාපෝට් එකට පැනලා දුවන තත්ත්වයක් තිබුණේ. එහෙමයි තිබුණේ. සුද්ධෝ ගියා. හැබැයි මාස 3ක් ගියා. ඒ මාස 3කදී අමාරුම විදියට ලංකාව ගොඩ දාගෙන ලංකාව ඇත්තරම මයිදොර සංචාර කර්මාන්තයෙන් විතරක් ගොඩ දාන්න පුළුවන්. අපි දූපත. අපේ වටේම තියෙන මූද 33ක් තියෙන්නේ අපේ වනාන්තරය. අපේ තියෙන නැෂනල් පාර්ක් 26ක්. රිවර්ස් 100 රිවර් බොඩිස් 109ක්. වතුර ආශ්‍රිතව අපි අශ්‍රීක රටක් ලෝකෙට අපිව පෙන්වන්න පුළුවන් රටක්. රනිල් වික්‍රමසිංහ මොනවද මේකේ කිව්වේ කියලා අහනවා. තේරෙන්නේ නැති ගුරුවරුත් ඉන්නවා මේක. පව්. ගුරුවරයෙක් වුණාට තේරෙන්නේ නැහැ ඩිජිටල් ආර්ථිකයක් කියනවා කියන්නේ මොකද්ද? වියදම් සම්පූර්ණ කැපෙනවා. ලෝකේ ඉන්න රටක ඕන සුද්දෙක් ඇවිල්ලා මෙහෙ ඉඳගෙන තමන්ගේ ඩිජිටල් විදියට ව්‍යාපාර කරන්න. මොකද්ද ඩිජිටල් කරන්නේ කියන්නේ? ඇඟිලි වලින් කරන. ආංකන කිව්වට ඇඟිලි වලින් කරන. තමන්ගේ විශ්වස්සක ලස්සන පරිසරයක් ඉස්සරහා තියාගෙන කොම්පියුටරේ ඉන්ටර්නෙට් එකයි තිබ්බොත් ඇති. සගරු මුලසනවරු මන්තුතුනි ප්‍රතිපත්ති තේරෙන්නේ නැති මිනිසුන්ට මේ අයවැය තේරෙන්නේ නැහැ. පොලිසියක් නිර්මාණ රනිල් වික්‍රමසිංහ මහත්තයා පහදිලිව කිව්වා. එතුම පහදිලි එකක් කිව්වා. මම මේක දකින්න මේ රට සංවර්ධන වෙනවා දකින්න ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගත පරපුරකට. හැබැයි මේ වෙනස අපි අවුරුදු 74ක් තිස්සේ කරලා නැහැ. දේශපාලඥය දන්නේ විවේචනය විතරයි. අනිත් කඩිය දන්නේ හුණු ගන්න විතරයි. එහෙමනේ කියන්නේ. මිනිසුන්ට දේශපාලන තිත්ත වෙලා තියෙන්නේ. ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි විෂනරි ලීඩර් කෙනෙක් වෙන්නේ WhatsApp group වලින් නෙමෙයි. විෂනරි ලීඩර්ස්ලා වෙන්නේ WhatsApp group වලින් නෙමෙයි. කාටද කිව්වේ කියලා තේරෙයි. විෂනරි මනුස්සයන්ව hina වෙනවා කොන කීත. විෂනරි ලීඩර් කෙනෙක් වෙන්නේ විෂන් එකක් තියෙන මිනිහෙක්. විෂන් එකක් තියෙන්නේ නැති අභියෝගයක් බාර ගන්න බැරි මිනිහෙක් විෂනරි වෙන්නේ නැහැ. විෂනරි වෙන්න නම් Taman ඉස්සල්ලාම අභියෝගය බාර ගන්න ඕන. දැන් අර එංගලන්තේ හොඳම දේ හොඳම නිදසුන රිසිසුණක් කියන ඉන්දියානු සම්භාවයක් තියෙන මිනිස්සෙක් සුද්දාගේ රට පාලනය කරනවා. අභියෝගේ වාරගත්තා. හැප්පුණා. දැන් සුද්දාගෙන් මොකද මේ චාල්ස් කුමාරයෙන් බාරගත්තේ? ඒ අපේ කුමාරෙක් තමයි ඉන්නේ. ඒ නිසා ඒ කුමාරයට පුළුවන් වුණා ඒ අභියෝගේ බාරගන්න. මේකත් හොඳට කල්පනා කරලා බලන්නනේ ගරු මුලසුන ඔබවන් මන්ත්‍රීතුමනි. මේ අයවැයේ ප්‍රධාන කරුණු තුනක් පදනම් කරලා ආර්ථික අර්බුදයෙන් මිදීම. ආර්ථික අර්බුදයෙන් මිදීම එක දෙක ඇවිල්ලා වේගවත් සංවර්ධනයට අවශ්‍ය පදනම සකස් කිරීම. තුන්වෙනි එක සුබ සාධනය තුලින් ආර්ථික ගියාවලිය මගහැරන කොටස් හඳුනා ගැනීම. කෙන් දුප්පත් මිනිසුන්ට කරලා නැහැ මේක. ඒ මිනිසුන්ට කරන්න ඕන දේත් අපි හොයලා දිනනවා. වේගවත් සංවර්ධකින ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක අපි හොඳටම එකක් හිතමු. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ගත්තොත් එම දැන් අපිට සුද්ධෝගයෙන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඕනේ නැහැ. ලංකාව එක හැදිලා තියෙන්නේ. හැබැයි අපි පොසිටිව් මෙසේජ් එකක් දෙන්න ඕනේ. මරු වැඩක් වුණා. අර නැවක් ආවනේ. නැවක් ආපු වෙලාව සුද්ධ ටික ඔක්කොම දාලා ත්‍රිවිල් වල අපි කොඩි ගහලා ශ්‍රී ලංකාව කොරියලා කොළඹ වටේ ගියා. අන්න අර කාලකන්ණි සෙට් එකක් එදා කොළඹට පාරවල් පහකින් විතර පැනගෙන ඒ කොළඹට ආයේ කඳුළු ගෑස් ගහනකොට සුද්ධ මොනා හිතන්නේද්ද අපි කියන්නේ?
මේ 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 ඉන්න සෙට් එක ආදරේ මිනිසුන්. රට ආදරේ මිනිසුන්. රට ආදරේ මිනිසුන් ඉඳලා ඉඳගෙන සුද්ධෙන් ගාව පළවෙනි නැවාපු වෙලාව මෙතනට ගිහිල්ලා ඒකත් කෙලවන්නද අයිද? ලැජ්ජයි. ඒ මිනිසුත් එක්ක එකට නැග්ගනේ. ඒ මිනිසුත් එක්ක එකට පෙළපාලි ගිහලා අන්තර හුත් කෑවනේ. කබ්‍රගල බාන කරු මුලසුන බෝමතුනි මම එකක් ඔබතුමාට කියන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා මම ආදරය කරන නායකයෙක් බොරු කියන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන මම මේ මේ පස්සේ ඉද්දිත් මම කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ගුරුවරෙක් පියෙක් වගේ කෙනෙක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා සහෝදරෙක්. ඔය කාටත් වඩා හොඳට මම ආශ්‍රය කරලා තියෙනවා නේද? මගෙන් අහගන්න එපා. හරි අහගන්න එපා. ඕගලන්ට හොඳට ආශ්‍රය කරලා තියෙනවා. දැන් මිජිබු රෞමානොයි අපේ මිත්‍ර මරික්කාර මන්තුමයි 11 වෙනිද හොඳ රැලියක් කරනවානේ කරලා පෙන්නන්නකෝ. හරි එහෙසා කරු මුලසුන ඔබන මන්තුතුමනි හොඳට මතක තියාගන්න. මම මේ පක්ෂේ හිටියානම් මම සජිත් ප්‍රේමදාස මැතිතුමාව අරගල කරුවෙක් කියලා පොසිෂන් කරන්නේ නැහැ. ඕනම දෙයක් තියෙන්නේ පොසිෂනින් වල. නායකයෙක්ව පොසිෂන් කරන්න ඕන. මම එහෙමනම් අද සජිත් ප්‍රේමදාස මහත්තයාව නායක පොසිෂන් කරන්නේ මේ රටේ අනාගත ජනාධිපතිවරයෙක් පෙන්වන්න ඕන නම් කුස්සිය දිනන දුප්පත් මිනිහා දිනන දුප්පත් මිනිහගේ ප්‍රශ්න දිනන නායකයෙක්ට අනේ මේ සෙට් එක අරන් ගිහලා අරගලයට දැම්මා. අරගල කරුවෙක් කරන්න ගියා. සජිත් ප්‍රේමදාස මහත්තයා අරගල කරුවෙක් නෙමෙයි. අපේ දේශපාලනේ එහෙම එකක් තිබුණේ නැහැ. අපි රට ගැන හිතන්න වෙනවා. අන්තිමට මොකද වුනේ? අර හැමදාම අර කරන නවක වද දෙදෙන සෙට් එකක් එක්ක ගිහලා දැම්මා. මාර පොසිෂනින් මාර බඩු ඉන්නේ මේක ඇතුලේ. ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි අද ලංකාවට ආපු නැති අද දවසේ එමිරේට්ස් ගුවන්සේවයේ ෆ්ලයිට් දෙකක් තිබ්බක තුනක් කරා. ස්විස් එයාලයින්ස් ලංකාවට එනවා. කොණ්ඩෝ කියලා එයාලා ඉන්න එක කළුතෙන් එනවා. අසූර් කියලා එයාලා ඉන්න එකක් එනවා. තව නැවක් විසින මේ 3000ක් අරගෙන එනවා. හැබැයි මේක දකින්න බෑ. කොහොම හරි මේක වටන්න ඕනේ. ඇයි? ඉක්මනට ඉලක්ෂන් එකකට ගිහිල්ලා බලය ලබා ගැනීම සිහින්. දුන්න වෙලාවෙ ගත්තෙත් නෑ. ඒතකින් පේන්නේ පැහැදිලිව ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි ඊරිසියාව ක්‍රෝධය රට ආදරයට ඇදී අර සුච්ච දේශපාලන. ඔව් අපෙන් අහනවා අපි කොහොමද මේ පැත්තට ගිහිල්ලා ඉන්නේ කියලා. අපි ගියේ පැත්තකට වඩා රට පැත්තෙන් ඉඳලා කවුරුත් අර ගත්ත මිනිස්සුන්ට සහයෝගයක් දෙන්න කියලා අපිට උපක්ෂර ගියද්දි ගත්තේ නැසිසල්. මං ආයෙත් කියනවා නායකෙක් පොසිෂන් කරන්න ඕන. අපි හිටපු නායකයෙක්ගේ වැරදි පෙන්නලා පොසිෂන් කරපුවා මේ නායකයට ඒක ලැබුණා මේක ගන්න ඕනේ. නායකයෙක් කියන්නේ දක්ෂකමයි. නායකෙක් දෙක ගන්න බැරුණොත් ගලු මුනුසුන ඔබ මන්තුමි කවදාවත් එන්න බෑ. මං ඒ වගේ මේ විපක්ෂ ගැන තව එකක් කියන්නම්. මං දැක්ක හැම තැනම මගේ ආදරණීය රෝහිණියක්වත් මේ සින්දුව කිව්වා. කිව්වා සින්දුව තමයි ත්‍රිලෝක විජේපත්‍ර පවන් සවන ලෝකේ ගැන. ඔබතුමාලා දන්නවත් දන්නේ ඔබතුමාලා හිතුනේ ඒකේ කිව්ව ගමන් ත්‍රිලෝක කියලා කිව්ව ගමන් ඔබතුමාලා හිතුවා රයිට් මේ කියන්නේ මේ සින්දුවේ තියෙන්නේ අර ගහන එක තමයි කියලා. ඉතින් ඔක්කොම රණලි ක්‍රිෂ්ණගේ ත්‍රිලෝකේ විජේපත්‍ර කියලා ඒකට ගියා. හැබැයි මේ සින්දුව කිව්වොන සමන් කියන්නේ සින්දුවේ තේරුම දැනගෙන කිව්වේ නේ. ඒක මගේ හොඳම මිත්‍රයෙක් මං බොහොම සහයෝගය දෙන සංගීත කණ්ඩායමක් ෂේන් සිංසා ජනා කියන ලයින් වන් කියන බෑන්ඩ් එක සින්දුව කිව්වේ. ඔය සින්දුව ලිව්වේ මංජුල වෙඩිවර්ධන කියන එක. ඒක තියෙන්නේ එහෙමයි. ත්‍රිලෝක විජේපත්‍ර පවන්සවන ලෝකේ වෛවරණ හීන පේනවා. ත්‍රිරෝද කැරකෙන මේ වෛතාල යාමේ සංසුන් හීන බිඳෙනවා. ජාති ජාති පවන් ආව ආදරේ ගීතේ ත්‍රිලෝකේ ඇඳිලා තියෙනවා. සංසාරේ දකින දැස ගීතකින් ඇහැරේ අපි එකතන කැරකෙනවා කියන්නේ. දරු මුලසන ඔබ මන්තුමනි මේ ත්‍රිලෝකේ කියන්නේ මේගොල්ලන් කිව්වේ ත්‍රිරෝදේ. ත්‍රිරෝද රතයක රෝද තුනක් නැතුව රට දුවන්න බෑ. ත්‍රිරෝදේ දුවන්න බෑ. එතකොට ත්‍රිලෝකේ එක රෝදයක් නොමැතුව දුවන්න බෑ කියන එකත් සිංහල දෙමළ මුස්ලිම් කියන ජාතීන් වලින් එකෙක් හරි මග හැරලා අමතක කරලා අතහැරලා මේ සමාජයේ ඉදිරියට යන්න බෑ කියන එකයි ඒ සිද්ධිය කිව්වේ. අය මේගොල්ලන් අල්ලගත්තේ අර කැලේ පවන් සවන ලෝකේ ආතල් නටක් ගාලා අම්මට මේ සින්දුවකුත් තියෙනවා. මගේ රෝහණ බණ්ඩාරත් මේක ගැන කිව්වා. රෝහිණියක්වත් කිව්වා. අතරේ කිත් තියෙනවා. ಜಾති ಜಾති පවන් ආව ආදරේ ගීතේ. මොකද සිංහල දෙමළ මුස්ලිම් කියන මේ ಜಾතින් ಜಾතින් ආදරය පතාගෙන ආපු අය. ඒ නිසා ඒ ඇත් එක්ක ඒ ආදරෙන් අපි ජීවත් වෙන විදිය එකට බැඳිලා ඉන්න ඕනේ කියන එකයි කියන්නේ. මේ වගේ වදන් ඒක අන්තිමවත් කියනවා. ත්‍රිරෝද ඇඳිලා තියෙනවා කියන්නේ ත්‍රිරෝද වල පිටිපස්සේ ලියලා තියෙනවා කියන එක. මේ මේ ගීතේ තේරුම් නැතුව අර අර ඔය අර තවත් එකක් තියෙනවා. සංසාරේ දකින දැස ගීතකින් නැහැරේ අපි එකන මේ සංසාරේ ජාති නෙක්‍රසලා සමගින් සමාදානෙන් මේ සමාජය ඉදිරියට යන්න ඕනේ. එහෙම නැති වුණොතින් අපි හැමදාම එකතන කරකිනවා. දැන් අද වෙලා තියෙන ලංකාවට අපි එකතන කරගෙන. අපි ජාති වශයෙන් බෙදිලා ආගම් වශයෙන් බෙදිලා මොකද බණ කියන්න ඕන මිනිස්සු දේශපාලනය කරනවා. දේශපාලනය කරන්න ඕන මිනිස්සු බණ කියනවා. පැවිදි මිනිස්සු ගිහියෝ වෙනවා. ගිහියෝ පැවිදි වෙනවා. දැන් මේ ලංකාව කරකිලා තියෙන්නේ නැත්තර. මේ කරකිලා තියෙන්නේ මේ රටේ මිනිසුන්ට මේ රට ගැනවත් තමන්ගේ මේ රටේ ජීවත් වෙන අනාගත පරපුර ගැනවත් උමනාවක් නැහැ. උමනාවක් නැහැ. කමන්නේ මන් දැන් ගීතයක් කිව්වා. ඕම මන් දන්නවා සජිවි තුල්ලා ඉන්නේ මෙච්චරක් විතරයි දැන්. හරි ඒ කට්ටිය පොඩ සද්ද දෙන්නට පස්සේ නෑ ඕම යන්න. මගේ කිසිම විරෝධයක් නැහැ. ගරු මුලසන ඔබවන මන්ත්‍රීතුමනි. හරි මුලසන ඔබවන මන්ත්‍රීතුමනි මගේ ඉල්ලීම ඔබතුමාලා එකයි. අපි එකට වැඩ කරා. අපිකට මහන්සි වුණා. අපි ආණ්ඩුවක් කෙලවන්න ගොඩක් වැඩ කරා. හැබැයි තාම තේරෙන්නේ නැත්නම් මේ රට තව පොඩ්ඩක් උස්ම ගන්න ඕනේ කියලා මයිතන ඔබතුමාලා දේශපාලන මටත් උතන ඉඳලා මේ ආණ්ඩුව පෙරලගෙනම ඇමති කෙනෙක් වෙන එකද හොඳ. මම එදා හිතුව එක දෙයක් රටක් වැටිලා බින්දුවටම ඇඹරිලා කැරකිලා තියෙනකොට මං ඒකේ ලොකු ඇමති කෙනෙක් වෙලා වැඩක් තියෙනවද කියලා. මට හෘද සාක්ෂියක් තියෙනවා. මං ඒ හෘද සාක්ෂියත් එක්ක තමයි කතා කරේ. මනුසත්ගේ හෘද සාක්ෂිය මගේ හෘද සාක්ෂිය එතුමත් දැක්කා. මම ඕක ගැන කතා කරා. ඕගලන් එක කතා කරා. කීප දෙනෙක් අපි එකතු වුණා නෑ කියන්න බෑ. නමුත් අපි සටන් කරා. අභියෝගයක් බාරගන්න බැරුණාම මට ඒ අභියෝගය බාරගන්න හයියක් දුන්නා. මම ඊගාව පාර මගේ දේශපාලන ගැන හිතලා මේ තීරණය ගත්තේ නෑ. මං තීරණය ගත්තේ රට කොයිද යන්නේ, මට කාත් එක්කද මෙතන ප්‍රශ්න තියෙන්නේ, ඒක ගැන නෙමෙයි මම හිතුවේ. වගකීමක් ගන්නවා, වගකීම අරන් වැඩ කරනවා, වැඩ කරලා පෙන්නලා මම මගේ තීරණය ගන්නවා. මට ඒකේ මං අර ලෙඩා මරුණොත් බඩ සුද්ධයි කියලා දින් ඒ වගේ තීරණයක් ගන්න තමයි තීන්දුව ගත්තේ. සගරු මුරුසුණු මොරණ අන්තිමනි ජීවිතේ ටාගට්ස් තියෙන්න ඕනේ මිනිසුන්ට. ඉලක්කයක් තියෙන්න ඕනේ. ඒ ඉලක්කය ඇවිල්ලා හැමති කෙනෙක් වීම නෙමෙයි. රට අපි මේ ජීවත් වෙන රට මට දවසක අමාරුවෙන් වැටිලා තියෙන රටේදී මගේ කෙස්සුදු වෙලා කේයි පැහැලා අවුරුදු 70 විතරලා ගෙදර ඉන්නකොට වැටිච්ච වෙලාවේ මම අභියෝගයක් ගත්තා කියන සතුට මගේ අදෘතේදී කියන විශ්වාසය මට තියෙනවා. මොකද මම රට වැටෙන්න ඉඩ දුන්නේ නැහැ කියන එක. ඒ නිසා මම ඔබතුමාට මගේ පැත්තෙන්ම කියන්නේ සංචාරකයෝ එලවලා දාති රටේ අරගලේ තියෙනකොට දැන් සංචාරක වෙන එකට විරුද්ධයි ඔබතුමාලා. විරුද්ධයි. එහෙම නැත්තම් ගිහලා අරගලේ උඩ නැගගෙන නිකන් 2:50 සිල්ලර වැඩ කරන්නේ නැහැ අනාගත ජනාධිපති. අනාගත ජනාධිපති වෙන්න ඉන්න මිනිහා මේ රට දියුණුවක් වෙනවට අකමැති නම් ඒ මිනිහ සිල්ලර නායකයෙක්. මතක තියාගන්න. ගරු මේ මිදබෝර් මම දන්න ඔයගලන්ට 100 පාරක් කියනවා මට ගහන්න කියලා. ඔයාට කැමති ඒවා ඔයගලන් ගහගන්න. ඔයාගේ කතා හිතුවා කතා කරගන්න. ඔයා කතා කරගන්න. හරි. ඔයාලා මේ ළඟදී ආපු නෑනේපා. හරි. එසම මේ මුලසුන ඔබලා මන්ත්‍රීතුමනි. මුලසුන වන්දුනි මේ වගේ බඳලා දියන්න ඕනේ. හරි. මේ වගේ බඳලා දියන්න ඕනේ ඇත්තටම. හරි. කතා කරන්න දෙයක් නැහැ. සජිත් ප්‍රේමදාසව අරගලයට ගෙනිච්ච මේගොල්ලන්.
ඔඩර් ප්ලීස්.
සජිත් ප්‍රේමදාසව අරගලයට ගෙනියලා ඌ කියුවේ මේගොල්ලන්. ඒකයි වරද. ඒ නිසා මුලසුන ඔබ මන්ත්‍රීනේ ගන්න සෞදි අරාබිය. සෞදි අරාබිය දිනු උනේ තනිකර ඒ රටට තෙල් තිබ්බ නිසා. අපි ගමු ඉන්දියාව. ඉන්දියාවේ අද ගත්තොත් ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි ඉන්දියාවේ ඕන එයාපෝට් එකට යන්න. ඉන්දියාවේ එයාපෝට් එකේ ඉන්නේ ගියාම හරක් ඉන්නව වෙන්න පුළුවා. මගේ කකුල් අතරේ හරක්. අපේ නම් කකුල් දෙකේ හරක්. මේ කෑ ගහන්නේ ඔය පැත්තේ. ගරු මුලසුන ඔබ මන්ත්‍රීතුමනි. හැබැයි ඉන්දියාවේ එයාපෝට් ඔක්කොම පෞද්ගලිකරණය කළා. අදානි කම්පැනිට අයිති එයාපෝට් කීපයක් තියෙනවා. BP එකට අයිති එයාපෝට් කීපයක් තියෙනවා. හැබැයි ලෝකේ නිව්යෝක් කියවගේ එයාපෝට් එකද කියලා. අපේගේ අත්තර මේ ළඟදී ගිය පෙරේද කරන් ගිහලා ගරු ඇමතුමනි. අපි ඉන්නේ කොතනද? රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ඔක්කොම විකුණන්න යනවා කියනවා. රජයක් කියන්නේ බිස්නස් කරන එක නෙමෙයි. ප්‍රතිපත්තියද දේශපාලන ප්‍රතිපත්තියක්. දැන් ඔබතුමාලගේ ප්‍රතිපත්තිය මොකක්ද එන? ඔබතුමාලගේ දේශපාලන ප්‍රතිපත්තිය මොකක්ද කියලා කියන්නේ? සජබේට දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. අපි දකින්නේ අපි සෙන්ටර් රයිට් පාටි එකක් නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නියෝජනය කරේ යතන නම් එතුමා දකින දේශපාලන දැක්මක් තියෙනවා.
ගරු ඇමතුමනි
ඒ දැක්ම ඔබතුමාලට
නෑ.
ඔබතුමාලගේ නායකයට නෑ. ඔබතුමාලා නිකන් ඔතන ඉඳලා කෑ ගැහුවයි කියලා අපි මේක ගැන පක්ෂය ඇතුලේ කතා කරා. දේශපාලන ප්‍රතිපත්තිය මොකද්ද? දේශපාලන ප්‍රතිපත්තියක් නෑ අපිට. අපි කාගේ හරි ඉඳලා පෙරටුගාමි හරි යන්නේ නැහැ කියලා JP හරි නැගලා සෙනගට ගප් වෙන්නලා මෙහෙම කරන එක තමයි අපේ දේශපාලන. ඒකයි අපි මෙතනට ආවේ. මතක තියාගන්න. එනිසා ඒක නෙමෙයි දේශපාලන ප්‍රතිපත්ති රාමුවක් ඇතුලේ ඉන්නේ. ප්‍රතිපත්ති රාමුව මොකද්ද? පෞද්ගලීකරණය කරන්න ඇයි මේ වෙලාවේ? පෞද්ගලීකරණය කරන්නේ අපේ සංචිත වැඩි කරගන්න. ඩොලරය බස්ස ගන්න. ලංකාව නැවතත් බිස්නස් කරන රටක් කියලා ලෝකෙට පෙන්වන්න. මොනතරම් අමාරුද ගරු මුලසුම මන්ත්‍රීතුමනි සුද්දෙක්ව ලංකාවට ගෙන්න යන්නේ නැවතින් අපේ ලංකාවේ කන්න දිනනෝද කියලා අහනවා. අපේ ලංකාවේ මිනිස්සු මැරනෝද කියලා අහනවා. තෙල් දිනනෝද කියලා අහනවා. ඒ ඔක්කොමත් කියලා සුද්ද ටිකක් එනකොට ආයෙත් කියලා උද්ඝෝෂණයක් කරනවා. මේ මොකද්ද දේශපාලනේ? ඒ නිසා මම ලැජ්ජ වෙනවා ඔබතුමාලා තවම ප්‍රතිපත්තියක් හඳුනා ගන්න බැරි වීම ගැන. දැන් ලොකු ටෝක් ලොරි ටෝක් නේ දෙන්නේ. ලොරි ටෝක් කෝටියක් දෙනවා. උත්තරයක් විසඳුමක් දෙන්න මේ අය වේද? ජනතා විරුද්ධ පෙරමුණ ගත්තොත් පැය කමාරක් විතර කතා කරා පාර්ලිමේන්තුවේ. විකල්ප හැවයක් ඉදිරිපත් කරන්නකොද යනේ? විපක්ෂයේ හැටියට විකල්ප හැවයක් ගෙනල්ලා විකල්ප හැවයක් ඉදිරිපත් කරන්න. මෙන්න අපේ අය වේ. අපි බාර ගත්තා නම් මෙච්චරයි. මෙන්න මෙච්චරයි දෙන්නේ. මෙහෙමයි කරන්නේ. මොකද්ද කෝ නායකයෝ? නායකයෝ කියන්නේ ඒකයි. නායකයෙක් දෙන්න ඕනේ මේකට විකල්පයක්. විකල්පයක් දෙන්න බැරි නායකයෙක් ගියරද ඉඳලා ඔබතුමාලා ආණ්ඩුව ගත්තොත් ඔයගලන්ට බුදුසරණයි. ආයි මම නැවත තවක් කියනවා. නායකයව තල්ලු කරන්න ඕනේ ඒ පක්ෂයේ ඉන්න සමාජිකයෝ, මන්ත්‍රීවරු. එයි සර්, යස් සර්, යස් සර්, නෝ සර් කියලා ඔක කරන්න වෙන්නේ නැහැ. අපි එහෙම කතා කරන්න කියලා තමයි අන්තිර බෙලි කැපිලා එළියට ආයි. මතක තියාගන්න. හරි දෙයට හරි කිව්වා, වැරදි දෙයට වැරදි කිව්වා. ඒක කියන්න බැරි නම් ඔබතුමාලා මගේ ඇඟේ එල්ලීලා වැඩක් නැහැ.
ගරු ඇමතුමා,
මම දේශපාලනේ අවසන් කරනවා. මගේ දේශපාලනේ මම තීරණය කරේ රටගෙන හිතලා. ඒක රට ආර්ථිකේ වැටෙන වෙලාවක අපි ඒකට උදව්වක් කරමු. මොකද අපිත් මේ රටේ ජීවත් වෙන්න ඕනේ, අපේ දරුවෝ ජීවත් වෙන්න ඕනේ කියලා හිතපු නිසායි. ඒ නිසා ඔබතුමාලට එහෙම හිතෙන්නේ නැත්තම් ඒක මිලෝද නමක් කිව්වේ නැහැ.
කාලය අවසానයි.
කාලය
අවසానයි මං හිතන්නේ. කාලය අවසానයි. ගරු නලින්
තුෂාර
කළු ඔබතුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එකක්ද? මොකද්ද ඇමතුම අවසරය දෙනවද? ඔබතුමා කාලය අවසానයි. කාලය අවසానයි ගරු මන්තුමා. සබක තුෂාර ඉදිරි මන්තුමා
කමන්නේ බල විනාඩි විනාඩි දෙන කමන්නේ.
ගරු ඇමතුමා දැන් ඔබතුමා වෙලාවකට කියනවා රට වෙනුවෙන් ගියා කියනවා. දැන් නායකයා නිසා ගියා කියනවා. හැබැයි අපි දැන් ඔබතුමා ජාතිකලස්තුන් ගියා කියන එක. ඔය ආකාර තුලෙන් කොහෙන්ද කිය ඔබතුමා?
අරින් පනාද මන්තුමා කතා අවසන් කරන්න ඔබතුමා.
දෙමිනි තුෂාර ඉදිරි මන්තුමා මේ ප්‍රශ්නේ ආපුවෙගෙන මම ස්ටුඩියෝ දෙනවා. අපි සෙට් කළා මේක ඇහුවේ. මම මොකටද මං ජාතිකල ඉස්සුව ගත්තේ කියලා ඇහුවා. මම ජාතිකල ඉස්සුව ගත්තේ පක්ෂෙට මං කොච්චර මට බිල් ගෙවන්න තියනවද කියලා අහන්නේ. ඒ පක්ෂේ ඒ බිල් ගෙව්වේ නැහැ. ඒ නිසා මට ඒ මන්ත්‍රීකම දුන්නා වෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා ඔබතුමා නොදන්න කරුණක් මගෙන් අහගත්ත එකට
මම ස්තුතියි ගරු.
ඒ නිසා අහගන්න. හරි. හරි ඒ නිසා ඒකත් අහගන්න. දන්නේ නැත්තම් ගරු මුලසන ඔබර මන්ත්‍රීතුමනි
ඔබතුමායි
කාරය. මම බදුල්ල දිස්ත්‍රික්කයේ ඉල්ලපු හැම ඡන්දකම පළවෙනියා. නමුත් මට ගම්පා දිස්ත්‍රික්කයට යන්න ඕන වෙන නිසා බදුල්ල මිනිසුන්ගේ ඡන්දය අරගෙන යන්න බැරි නිසා ඒ වෙලාවේ අපි විපක්ෂර කියලා විපක්ෂ නායක කරගෙන ඒ පක්ෂේ සම්පූර්ණ කැම්පේන් එක මේ මන්ත්‍රීවරු ටිකක් පාර්ලිමේන්තුවෙ එන්න හරි ඒ කරපු රැස්වීම් කරේ කවුද කියලා ඔගල ආගන්
කාරියෝ
සාන කරුවා මත. එතන ඉන්න කතා කරන්නේ නැහැ. මම නැවතුවතාවක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මං ඉල්ලීමක් කරනවා. අපි අතර වාද බේද වෙන්න පුළුවන්. හැබැයි අපි මේ ගැන හදවතින් අහලා බලන්න. මේ වෙලාවේ මේ රටට වෙන ඉදිරිය වඩා විකල්ප ආයතනයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ රට ගැන හිතලා පුංචි මාසයක් මාස 8ක් යන්න දෙන්න, උස්ම ගන්න දෙන්න, රට ආර්ථිකය කරගෙන දෙන්න, ණය ගෙවන්න පුළුවන් වෙන්න දෙන්න. එතකොට ඡන්දෙකට යන්න ඒ ඉල්ලීම කරවීම නම් විතරක්
බොහොම සුදුසුයි.